वर माती शुभ चरती लंकापति नरेंद्र सिंह नृपति भोज राज समतेज भी रामा त्याज काम रन भूषण सोमा वाजित कुल वंत धीरामा नरेंद्र सिंह नर नायक भूमा वर माती शुभ चरिते
आई बंधु पुते ඔබට පුරු පුරුදු ගායනයක් තමයි මුලින්ම අහන්න ලැබුණේ. විශේෂයෙන්ම පෙරදිග සංගීත විෂය යටතේ 9 ශ්‍රේණියේදී ඔබට මේ ගායනය ඉගෙන ගන්නට ඇති ඔබ මේ වන විටත්. එහෙම නැත්නම් ඔබ මෙය බොහෝ විට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඔබ බොහෝ විට අසන ගායනයක් තමයි මේ අද දවසේ අපි පාඩමේ ආරම්භයත් එක්කම ඔබට ඉදිරිපත් කළේ. ඉතින් ඔබ දන්නවා මේ ප්‍රශස්ති ගායනියක්. ඉතින් අපි වෙනදා වගේම අදත් ඔන්න සංගීත පාඩම අරගෙන මමත් මොනිකා ටීෂත් ඒ වගේම අපි අද දවසේ අපේ සහායට එනවා ගිහාන් රත්නායක ඒ වගේම පියුමල් ඒ වගේම තරිඳු අපි ඔක්කොම එකතු වෙලා තමයි අද දවසේ අපි පාඩම ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙමනම් වෙනද වගේ ආරාධනා කරනවා පාඩම අවසන් වෙනතුරු බොහොම ඕනෑකමින් අපිත් එක්ක රැඳී සිටින්න කියලා.
හොඳයි. ප්‍රශස්ති. දැන් මේ ගායනය ඔබ ඇහුවා ප්‍රශස්ති ගායනයක්. මේක රාජ ප්‍රශස්තියක්. කෝට්ටේ යුගයේ ආරම්භ වෙලා මහනුවර යුගයේ ප්‍රචලිත වූ සේගී විශේෂයක් තමයි ප්‍රශස්ති කියන්නේ. ඉතින් මේ ප්‍රශස්ති ගොඩක් තියෙනවා වර්ණනා ස්වරූපයක් නැත්නම් වැනීමක් ප්‍රශංසා මුඛයෙන් ගායනා කිරීමක් තමයි ප්‍රශස්ති කියන වචනේ තේරුම වෙන්නේ.
ඔව් ඇත්තටම ඉස්සර කාලේ විරුද කියන නාමයෙන් තමයි ප්‍රශස්ති හඳුන්වලා තියෙන්නේ. විරුදාවලි නැත්නම් විරුද කියන එක. විරුද ගායනය කරලා තියෙන්නේ මොනිකා ටීච බොහෝ විට දෙවියන්ගෙන් දෙවියන් වෙනුවෙන් තමයි ගායනය කරලා තියෙන්නේ. හැබැයි පස්සේ කාලේ මිනිස්සු කල්පනා කරා නොපෙනෙන දෙවියන් වෙනුවෙන් මේවා ගායනය කරන්නට වඩා හොඳයි අපේ මේ පෙනෙන දෙවිවරු ඒ කියන්නේ විශේෂයෙන්ම රජවරු මැති ඇමතිවරු වෙනුවෙන් මේවා ගායනය කිරීම තුළින් ඔවුන්ට විවිධ වරප්‍රසාද ගරු සම්මාන ඒ වගේම ඉඩකඩම් පරවේණි පවා ලැබුණා කියලා කියනවා මේ ප්‍රශස්ති ගායකීන්ට.
ප්‍රශස්ති කියනකොටම ඔබට මතක් වෙන්නේ රාජවර්ණන. ඇත්තරම ඒ කාලේ මහනුවර යුගයේ හිටපු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලේ තමයි බොහෝ ප්‍රශස්ති ගීත නිර්මාණය වුණේ. ඉතින් මේ රාජ ප්‍රශස්ති ගීත වගේම දේව ප්‍රශස්ති, භූත ප්‍රශස්ති, බුද්ධ ප්‍රශස්ති වගේ විවිධ වර්ණන ඇතුළත් ගීත ඔබට මේ පොතපතේ දක්නට බලා ගන්න පුළුවන්. ඉතින් දේව හා භූත ප්‍රශස්ති යාතු කර්ම හා සම්බන්ධ වෙමින් ජනවහරේ පැවතුණු කොටසක්. නමුත් මේ ප්‍රශස්ති ගීත රාජ ප්‍රශස්ති බොහෝම ජනප්‍රිය වෙලා අදටත් ඔබට ප්‍රශස්තියක් කියන්න කියපුවම ඔබත් ගයන්නේ මේ රජවරුන් පිළිබඳ කළ වර්ණනාත්මක ගීත.
ඉතින් ඒ වගේම දරුවන්ට මතක් කරන්නට ඕනේ අපි මීට පෙර පාඩමකදී ගැමි ගීත පිළිබඳව කතා කළා. ජන සංගීතයේ අපි කිව්ව ප්‍රභේද දෙකක් තියෙනවා ගැමි ගීත හා සේ ගීත කියලා. ඒතර ඇත්තටම මේ සේ ගීයටදී තමයි ප්‍රශස්ති කාව්‍ය අපි ඇතුළත් කරන්නේ. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සේ ගී විශේෂ කීපයක් පිළිබඳව. ඒ අතරින් අපි ඔබ දන්නවා සේ ගීත කොටස් තුනකට බෙදන්න පුළුවන් ඒ වැනුම් ගී, වැලපුම් ගී හා සංදේශ කාව්‍ය කියලා. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ වැනුම් ගී යටතේ ඉන්න ප්‍රශස්ති හටන් වගේම වන්නම් පිළිබඳව. ඉතින් ප්‍රශස්ති ගැන කතා කරනකොට ඇත්තටම ප්‍රශස්ති ආරම්භ වෙන්නේ කෝට්ටේ යුගයේ. එහෙම නේද මොනිකා ටීචර්? දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ පැරකුම්බා සිරිත කියන ප්‍රශස්තිය තමයි ලංකාවේ නිර්මාණය වුණු පැරණිතම ප්‍රශස්තිය විදිහට හඳුන්වන්නේ.
ඒ වගේ පවන, ශෘංගාල අලංකාරය, ශ්‍රී නාමය ඒ වගේ පොතපතෙහි ප්‍රශස්ති ගැන ගොඩාක් කවි ගීත ලියවිලා තියෙනවා.
ඒ වගේම රාජසිංහ වර්ණනාව නේද, ශ්‍රී නාමය මේ වගේ ශෘංගාරය මේ වගේ ගොඩාක් ප්‍රශස්ති විශේෂයෙන් ප්‍රශස්ති වලට විශේෂ නාමයක් නැහැ. ඒක තමයි කියන්නේ රජතුමාගේ රූපශ්‍රිය වර්ණනා කරන්න ඒ අනුව තමයි මේවා නම් කරලා තියෙන්නේ.
ප්‍රභුන්ගේ තේජස රජවරුන්ගේ රූපශ්‍රීය කීර්තිය ගුණවත් හා නැනවත් බව ඔවුන් යුද්ධය හා පාලන ශක්තිය ඒ සියලු දේ ගැන වර්ණනා මුඛයෙන් ගායනා කරපු ගීත තමයි ප්‍රශස්ති ගීත විදිහට අද ගායනා කෙරෙන්නේ.
ඔව් දැන් මොනිකා ටීචර් කියවනේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලේ මේ ආරම්භ වුණේ කියලා. ඔබ දන්නවා ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා තමයි මහනුවරුගේ අවසාන සිංහල රජ පරම්පරාවේ අවසාන රජතුමා විදිහට අපි සැලකන්නේ. එතුමා ඉන්දියාව සමග තමයි විවාහ සම්බන්ධතා පැවැත්වුවේ. මදුරාසේ කාන්තාවන් කිහිප දෙනෙක් සමගම විවාහ වුණා කියලා කියනවා. ඔවුන් සමග ලංකාවට පැමිණි ගණිතාලංකාර නාරසිංහ වගේ සංගීතඥෝ මහනුවර රාජසභාව තුළ ඉඳගෙන විශේෂයෙන් කවිකාර මඩුවේ තමයි බොහෝ ප්‍රශස්ති නිර්මාණ වුණා කියලා කියන්නේ.
ඒ කාලයේදී ඒ විදිහම ලොකු තරඟකාරීත්වයක් තිබ්බා මේ රජවරු වර්ණනා කරන්න ගීත නිර්මාණය කරන්න. ඒ නිසා මේගොල්ලෝ මේ ප්‍රශස්ති නිර්මාණය කරනකොට තාලපද ප්‍රශස්ති, එතකොට විලඹු ශෛලියේ ගීත, මුද්‍රපද ප්‍රශස්ති, ඒ වගේ විවිධ වර්ණ රැගත් ප්‍රශස්ති නිර්මාණය කරා. එතකොට අපි දැන් ප්‍රශස්ති ගීතයක් ගායනා කරලා ඉමුද නෙලොමි ටීචර්?
ඔව් අපි ප්‍රශස්ති ගීතයක් ගායනය කරමු. මේ මං හිතන්නේ අපි අර මොනිකා ටීචර් කිව්වනේ මේ ඇතර මේ ප්‍රශස්ති වල විශේෂීම බෙරපද ඇතුළත් වෙනවා. ඒ කියන්නේ බොහෝ විට මේ බෙරපද ඒ අතරමැද ගායනය කරනවා. ඒකෙන් විශේෂීම බලාපොරොත්තු වෙන්නේ නැති ඔවුන් අර අර්ථ රසය, ඒ කියන්නේ අර්ථ රසයට වඩා ශබ්ද රසය ඉස්මතු වෙන්න තමයි මේ ප්‍රශස්ති ගායනා ඉදිරිපත් කරන්නේ.
ඒ වගේ මේ නිර්මාණකරුගේ තියෙන මේ නිර්මාණ කුසලතාවය පෙන්නුම් කරන්නත් මේ අතරමැද තාලපද දාලා මේක වර්ණනාත්මක ස්වරූපයෙන් ගොඩාකට රජුගේ තාණ්ඩමාන ලබා ගන්න.
රජතුමාගේ වීරත්වයත් ප්‍රභාවත් මේ ප්‍රෞඩත්වයත් ඒ තුලින් තවත් මේ විද්‍යමාන වෙන්නට ඇති. ඉතින් අපි එහෙමනම් මේ වගේ බෙරපද ඇතුළත් ප්‍රශස්තියක් ඊළඟට ගායනය කරමු. බන්දු කුලග පංක ජං ඉන්ද්‍ර පංක සෝහිතං ලංකාදීපති වර නරේන්ද්‍ර සිංහ පූජා සිංහ පූජා අස්ත්‍ර පුදේශ සූබනේ චිත්‍ර රූප ලංකාදීපති ශාසනේ වික්‍රම ප්‍රතාපමේ වික්‍රම ප්‍රතාපමේ තක්කුන් තක්කට තක ජෙමි කිට තාහං ජෙමි කිට තක දුම් කිට තක ජොං ගජ ගිර් 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 ගෙහෙකුන් ජෙහෙතු ජෙහං තරි තොං නං තරි තක ජෙං බන්දු කුලඟ පංක ජා ඉන්ද්‍ර පංක සෝහිතා ලංකාදීපති වර නරේන්ද්‍ර සිංහ පූජා සිංහ පූජා.
හොඳයි දැන් නෙළොමිටිච ගායනා කරේ ඒ තාලපද ප්‍රශස්තිය. දැන් මේ තාලපද ගායනය කරනකොට ප්‍රශස්තිය ඇතුළට මේ තාලපද දාලා ගායනා කරනකොට ගැටබෙරෙන් තාලපදේ නැවත වාදනය කිරීමක් කරනවා. ඉතින් ওই විදිහට තමයි ගීතය ගයනවා, ආපහු තාල කොටස් ගයනවා. ඒ විදිහට බොහොම අලංකාරවත් විදිහට මේ ප්‍රශස්තිවල ගායනා සිද්ධ වුණා. ඒ වගේම තමයි මුද්‍රපද ප්‍රශස්ති, තව තියෙනවත් විරහ ප්‍රශස්ති. ඒ වගේ විශේෂ අලංකාරණයන් එකතු කරලා ප්‍රශස්ති නිර්මාණය කළා. මොකද රජතුමාගෙන් තාන්නමාන ගන්න බොහොම ලොකු තරගයක් තිබ්බා ඒ කාලේ.
ඇත්තටම කියනවා අතිශෝක්ති වර්ණනා තමයි ප්‍රශස්තිවල ඇතුළත් වෙන්නේ කියලා. භාෂාව අතින් ගත්තම ඇත්තටම සමහරලාට රජතුමාට තේරුණාද දන්නේත් නෑ මේ භාෂාව. ඒ තරම්ම ගැඹුරු භාෂාවක්, විශේෂයෙන්ම සංස්කෘත, තෙලිඟු මේ වගේ භාෂාවන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා මිශ්‍ර භාෂාවක් නැත්තම් සංකීර්ණ භාෂාවක් තමයි මේ ප්‍රශස්තිවලට ඇතුළත් වෙලා තියෙන්නේ.
ඒකට හේතුව තමයි නෙළුමිටිච කේරලෙන් පැමිණි ගණිතාලංකාර කියන කෙනානේ මේ ගීත ගොඩක් නිර්මාණය කරේ. ඉතින් එතකොට තෙලිඟු භාෂාව, ද්‍රවිඩ භාෂාව වගේම සිංහල, සංස්කෘත ඔය තියෙන සියලුම භාෂාවල්ගේ මිශ්‍රණයක් තමයි මේ ප්‍රශස්ති වලට ඇතුළත් වෙලා තිබුණේ.
ඔව්, ඒ වගේම තමයි මේවයි තියෙන අනුප්‍රාස රසය. මම අහලා තියෙනවා ප්‍රශස්ති ගීතයක් තියෙනවා අංග මංගජ පංක ජින් වැඩි බිංග මෙන් මුනි පා කමල් වට කියලා. බලන්න දැන් ඒකේ වචන ටික නේද?
අංග මංගද
පංක ජින් වැඩි බිංග මෙන් මුනි පා කමල් වට. ඒ කියන්නේ අර අනුප්‍රාසය කියලා අපි මේ සිංහල භාෂාවෙදිත් අපි ඉගෙන ගන්න
බොහෝ එක මේකම කොටස නැවත නැවත කියනවා වගේ හැම
ශබ්ද රසය තමයි ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් ප්‍රශස්ති ගැන කතා කරනකොට අපි කතා කළා භාෂා ශෛලිය ගැඹුරුයි කියලා. ඒ වගේම තමයි නාද මාලාව ගැනත් අපි කතා කරන්න ඕනේ.
විශේෂ ලක්ෂණ ටිකක් අපි කතා කරමු දරුවන්ට මේක පෙළ ගැස ගන්න පුළුවන් විදිහට නේද?
ඔව්, විශේෂයෙන්ම අහනවා ප්‍රශස්ති වල විශේෂ ලක්ෂණ මොනවද කියලා. එහෙම අපේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවන්ට ඔන්න ඔබට ලියා ගන්න පුළුවන්. කොලයක් පෑනක් ළඟ තියෙනවා නම් පුතේ මේවා ඔබට වැදගත් වේවි උත්තර ලියනකොට.
එහෙනම් උඩරට ප්‍රදේශයට ආවේණික වෙච්ච ගීත විශේෂයක් විදිහට තමයි මේ ප්‍රශස්ති හඳුන්වන්නේ. එහෙමනම් ඔබට ලියන්න පුළුවන් උඩරට ප්‍රදේශයට ආවේණික වූ ගීත විශේෂයකි.
ඔව්, ඒකට අපි ඕන සේගී කියන සේගී විශේෂයකි කියලා අපිට එකතු කරන්න පුළුවන්.
සස මේකේ භාෂාව සංකීර්ණ. දැන් අපි කලිනුත් කතා කරන්නේ ඒක නිසා ඒකේ විශේෂ ලක්ෂණයක් තමයි භාෂාව සංකීර්ණ වීම.
එතකොට ඔබට තව දුරටත් ඒක විස්තර කරනවා නම් කියන්න පුළුවන් සංස්කෘත, ද්‍රවිඩ, තෙලිඟු එවගේ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් නිර්මාණය වෙලා තියෙනවා කියලා.
එතකොට කර්ණාටක සංගීත ආභාෂය තමයි මේ ගීතවලට ගොඩක් විට එකතු වෙලා තියෙන්නේ. ඒක නිසා මන්ද්‍ර, මධ්‍ය, උච්ච කියන සප්තක තුනම ඇසුරු කරමින් නාදමාලා සංකීර්ණ නාදමාලාවල් නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් කර්ණාටක සංගීතයේ ආභාෂය ලැබwidetildeීමත් විශේෂ ලක්ෂණයක්.
ඒ වගේම තමයි තාල රූපයන් ගත්තම නේද? තරමක් මේවා වේගවත් තමයි ගායනය කරේ. කියන්නේ මධ්‍ය සහ ද්‍රුත ලයින් යුතුව තමයි බොහෝ විට මේ ගීත ගායනය කරලා තියෙන්නේ.
ඒකට වීර රස ඉස්මතු වෙන්න ඕන නිසා තමයි මේ විදිහට තාල වේගවත් තාල යොදාගෙන තියෙන්නේ.
ඒ වගේම තමයි අතිශෝක්ති වර්ණනා තමයි මේවයි ඇතුළත් වෙන්නේ. එතකොට ඒකත් ඔබට ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන්.
ගායන, වාදන, නර්තන කියන අංග ත්‍රයෙහිම මිශ්‍රණයක් තමයි මේ ප්‍රශස්ති කියලා කියන්නේ. ඒ කියන්නේ බොහොම ප්‍රාසංගික ගායන ශෛලියක් විදිහට තමයි අපිට ප්‍රශස්ති හඳුන්වන්න පුළුවන්.
අපිට කියන්න බැරි වුණා නේද අපේ දරුවන්ට විශේෂයෙන් ලියා ගන්න අවශ්‍යම කාරණයක් තමයි ප්‍රශස්තිවලදී මොනවද භාවිත කරපු සංගීත භාණ්ඩ කියන එක. විශේෂයෙන්ම පුතේ උඩරටට ආවේණික වුණු උඩැකිය, ගැටබෙරය, පන්තේරුව, තාලම්පට මේ වගේ බොහෝ
රබාන
මේ වගේ සංගීත භාණ්ඩ තමයි විශේෂයෙන් ප්‍රශස්ති ගායනයේදී සහය වාදනයට යොදාගත්තේ.
තව එකක් තමයි ප්‍රශස්ති ලියවෙච්ච ග්‍රන්ථ විදිහට පැරණිම ග්‍රන්ථය තමයි පැරකුම්බා සිරිත. ඒ වගේම ශ්‍රීනාමේ, ශෘංගාරේ, පවන, නරේන්ද්‍ර සිංහ වර්ණනාව කියන මේ ග්‍රන්ථ ටික අපිට යොදා ගන්න පුළුවන්. ඔබට ලියන්න පුළුවන් මේ ප්‍රශස්ති ගායන ඇතුළත් ග්‍රන්ථ විදිහට.
ඔව්, ඇත්තටම දැන් වර්තමානයේ වුණත් බොහෝ විට රජවරු නැහැනේ. දැන් බොහෝ විට මැති ඇමතිවරු වර්ණනා කරනකොට මේ ප්‍රශස්ති ආශ්‍රය කරගෙන බොහෝ නිර්මාණ කරනවා. විශේෂයෙන් ওই පිළිගැනීම ගීත එහෙම නිර්මාණය කරනකොට විශේෂයෙන්ම ප්‍රභූවරුන් පිළිගන්න අපි බොහෝ විට ප්‍රශස්ති නාදමාලාවක් යොදා ගන්නවා.
ඒ වගේම තමයි නෙලොමිටිච්ච මේ ප්‍රශස්ති ගායනා කරන්න ඒ කාලේ කණ්ඩායමක් හිටියා.
ඒගොල්ලන්ට
අපි කිව්වා වන්දිබට්ටයන් කියලා තමයි හැඳින්වුවේ. එතකොට මේවා කරේ කවිකාර මඩුව කියලා වෙනම මණ්ඩපයක් හදලා. ඒ කියන්නේ ඒ කාලේ අදටත් වඩා සංගීතයේ ලොකු තැනක් මේ රජවරු ලබලා දීලා තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්.
මොනික ටීච මේ ගායනය කරා විතරක් නෙමෙයිලු මේවා වාදනය, මේ නර්තනයත් මේවට සම්බන්ධ කරගෙනලු මේවා ගායනය කළේ. නර්තන විලාශය කියන්නේ රංගනයත් සම්බන්ධ වෙලා තමයි ඉදිරිපත් කරලා තියෙන විශාල ගායක කණ්ඩායමක් ඒ සඳහාම සූදානමින් හිටියා කියලා කියනවා.
ඔය දැන් කවිකාර මඩුවල එහෙම වාදනය කරපු බෙර ඒ දවසල රත්තරන්ින් හදලා තිබ්බ කියලා තමයි කියන්නේ. ඒ මණ්ඩපය රත්තරන්ින් නිර්මාණය කරලා ඒ කියන්නේ ඒ වගේ ලොකුම වැදගත්කමක් දීලා තියෙනවා මේ ගීතවලට හා මේ සෞන්දර්ය සංගීතයේ විශේෂට.
ඔව්, ඉතින් මේ ඒ වගේම ඔබට කියන්නට ඕනේ ඔබ අහලා ඇති වර්තමාන ගීතයක් තියෙනවා තෙදිනි විරාජ, රුවිනි විරාජ කියලා ගීතයක්.
ඔව්,
මේ ගීතේ නිර්මාණය කළා තියෙන්නේ මේ ප්‍රශස්ති කාව්‍ය ආශ්‍රයෙන්. ඔබට මේ අහන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් අපි ගොඩාක් කතා කළා ප්‍රශස්ති පිළිබඳව නේද? ඒ වගේම අපිට වැදගත් කාරණයක් තියෙනවා හටන් කාව්‍ය. මේකත් එක්කම බද්ධ වුණු දෙයක්. ඒ නිසා මොනිකා ටීච අපි ප්‍රශස්ති ගැන වගේම හටන් ගීත ගැනත් අපේ දරුවන්ට පොඩ්ඩක් කියලා දෙමු නේද?
දැන් ප්‍රශස්ති කියන කතා කරනකොට අපි කියවන වර්ණනා මුඛයෙන් ගායනා කරන නැත්නම් ප්‍රශංසාව කියවෙන ගීත කියලා ප්‍රශස්ති ගීත. ඉතින් මේ හටන් ගීත කියලා කියන්නේ ඔයත් ළඟින්ම යන තවත් දෙයක්. ඒ කියන්නේ රජතුමා ඒ දවස්වල ඔබ දන්නවා අපේ රට විවිධ ආක්‍රමිකයන්ට නතු වෙච්ච කාලයක් තිබුණා. ඉතින් ඒ වගේදී මේ රජතුමා යුද්ධයත් එක්ක කොහොමද යුද්ධයට ඒ කියන්නේ සතුරන්ව පළවා හැරියේ කොහොමද සතුරන්ට මුහුණ දෙන්නේ කොහොමද මේ රාජ තේජස උද්දීපනය වෙන විදිහට තමයි මේ හටන් ගීතත් ලියවිලා තිබුණේ. විශේෂයෙන්ම රජවරු පිළිබඳවම තමයි මේ හටන් ගීතවලදී කියවෙන්නේ.
මම අහලා තියෙනවා සටනට යන අතරතුර සටන් කරන අතරතුර ඒ වගේම සටනින් දිනාපුවම වගේම සටනින් පැරදුන අවස්ථාවලදී සටනින් දිනලා නැවත පැමිණියාට පසුවත් මේ වගේ විවිධ අවස්ථාවන් වලදී හටන් ගීත ගායනය කරලා තියෙනවා. එතකොට මේ හටන් ගීත ඇත්තටම බොහෝ විට මේ අපිට මේ අහන්න ලැබෙනවා. ඒත් මහනුවරුගේ තමයි බොහෝ විට අහන්න ලැබෙන්නේ. ඒ වුණාට ඊට පෙර ඉඳන්ම සටන් තිබුණා කියන එක මේ අපිට පොතපතෙහි විශේෂයෙන් මහාවංශය වගේ පොත්පත්වල ඒ හටන් කාව්‍ය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා.
ප්‍රධාන වශයෙන්ම කුන්ස්තන්තිනු හටන, පරංගි හටන හා මහා හටන කියන ප්‍රධාන ග්‍රන්ථ තුනක් අලගියවන්න මුඛවේටියතුමා රචනා කරලා තියෙනවා. ඉතින් මේ කුන්ස්තන්තිනු හා පරංගි හටනින් විස්තර වෙනවා කියලා කියන්නේ මේ වැල්ලවායේ හටනක් තිබිලා තියෙන වැල්ලවායේ හටන. එතකොට මහා සටනින් කියවෙන්නේ ගන්නරුවේ හටන. ඉතින් දරුවන්ට දැන් මේ වගේදිම දැනෙනවනේ කිසියම් වූ කණ්ඩායම් දෙකක් අතර තිබ්බ ගස්ඨණයක් තමයි මේ හටන් ගීත වලින් කියවෙන්නේ කියලා.
ඔව් ඒ වගේම තමයි මේ අර අපි කතා කළානේ ප්‍රශස්ති ගීත වලටත් කර්ණාටක සංගීත ආභාෂය තියෙනවා කියලා. ඒ වගේම තමයි හටන් ගී වලටත් මේ කර්ණාටක සංගීත ආභාෂය තියෙනවා. මොකද මේ පරණී නම් කියලා පරණී කියන ද්‍රවිඩ ග්‍රන්ථයේ තමයි සඳහන් වෙනවලු මේ හටන් කාව්‍ය ඒ ඇසුරින් බොහෝ හටන් ගීත නාදමාලාවන් නිර්මාණය කළා කියලා සිංහල හටන් කාව්‍ය වලට ඒවා ආවා කියලා සඳහන් වෙනවා පොත්පත්වල. ඉතින් ඒ වගේම තමයි මේකෙත් තියෙන බොහෝ විට මේ අර අපි කතා කරානේ තාල ලක්ෂණේ පිළිබඳව කතා කරනකොට අර සටනට අවශ්‍ය ශක්තිය දෙන්න ඕනි නිසා බොහෝ විට අපි කියන්නේ අර මැදුම් තනිතිත කියන්නේ අපි තුනෙන් තුනටනේ. හැබැයි මේකට කියන්නේ කඩිනම් මැදුම් තනිතිතට සහ කඩිනම් මහතනිතිතට අරව තමයි මේවා ගායනය කරලා.
හින්දුස්ථානි සංගීතේ නම් කෙම්ටෝ තාලය වගේ කියලා
කියනවා.
බටහිර සංගීතයේදී 6-8 රිද්ම් බීට් එකක් කියලාත් කියනවා. ඉතින් මේවයි මේක එහෙම විදිහට තාල යොදාගත්තෙම මේ සටනේ තියෙන අර ඈලි මෑලි ගතිය යන්න. එතකොට මහා ශක්තියක් ඇති වෙන්න මේගොල්ලන්ට. ඒගොල්ලන්ට දැන් රජතුමාගේ වර්ණනා ප්‍රශංසා මුඛයෙන් ගායනා කරනකොට රජතුමාටත් අමුතු ශක්තියක් හිතට එනවා. ඉතින් ඒ චිත්ත ශක්තිය වර්ධනය කරන්න තමයි මේ ගීත හටන් ගීත ගායනා කෙරෙව්වේ. මේ මුලදී සටනට යන්න ඉස්සර වෙලත් ගායනා කරා. නිරුම් කිචිගා කිව්වා ඒවා නේද?
ඔව්.
මැදදිත් ගායනා කරා. අවසානයේදී ගායනා කරේ. රජතුමා කොහොමද මේකට මුහුණ දුන්නේ කියන එක බොහොම වර්ණනාත්මක විදිහට.
මං අහලා තියෙනවා මේ වැලපුම් ගීතත් යම් කිසි විදිහකට දැන් සටනින් පරාජය වෙලා සමහරට රජු මරණයට පත් වුණු අවස්ථාවලදී හටන් ගීත ගායනය කළ තින වැලපුම් ස්වභාවයෙන්. වැලපුම් ගීත ආකාරිනුත් ඒ කියන්නේ ඒවා එකිනෙකට
බද්ධයි
කියන එක එකින් පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි අපි කිව්වනේ ප්‍රශස්ති කාව්‍යවල භාෂාව සරලයි සංකීර්ණ භාෂාවක් භාවිත කළා කියලා. හැබැයි දුවේ පුතේ අපිට හටන් කාව්‍යවල එවැනි භාෂාවක් භාවිත වෙන්නේ නැහැ. ඉතාම සරල භාෂාවක් තමයි හටන්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට උනත් ගායනය කරන්න පුළුවන් රස විඳින්න පුළුවන් විදිහේ භාෂාවක් තමයි හටන් ගීතවල යොදාගෙන තියෙන්නේ.
නාදමාලාව සරලයි වගේම සංකීර්ණ ඒවත් තිබිලා තියෙනවා.
නාදමාලාව සංකීර්ණ ඒ කියන්නේ සරල වගේම සංකීර්ණ තිබිලා තියෙනවා. භාෂාව නම් බොහෝ විට සරලයි කියන එක තමයි කියන්නේ.
හටන් ගීතය ගායනා කරමු නේද?
ලේසි ඩුබ බෙද අල්ලා ඉංග්‍රීසිනට කළදී දෙද ගල්ලා ඉංග්‍රීසිනට කළදී දෙද ගල්ලා සිසි බෝඩ නොවිල්ලා සිසි බෝඩ නොවිල්ලා පරදීසි බීරට යුද නො පතල්ලා පරදීසි බීරට යුද නො පතල්ලා.
ඔතනදී අර සිසි මෝඩ නොවිල්ලා කියලා ගායනා කරන නැත්නම් දරුවෝ හිතයි මේ අපි වැරදියක් දෙයක් කියනවා කියලා.
සිසි මෝඩ නොවිල්ලා සිසි මෝඩ නොවිල්ලා පරදේශි මේ රට යුද නොපාතල්ලා පරදේසි මේ රට යුද නොපාතල්ලා කපන කොටන බිම පෙරලන එන එන එළවන තැන තැන් තලන බඳින මිග තෙපලන ආගිය වක ආන බල අඳින බඳින දිය උදුරන උපුසිනගට නොවී සරන මෙරන දෙරන කරන විකුම් බල සිංහල සෙනග නොමින.
දැන් මේකේ තව තියෙනවා නෙළුම් ටීචර්, කපා උනුන් දමන කලට තැන තැන ඒක සමහරු වෙවුල ඇති. ඒ විදිහට ලොකුවට අර යුද්ධයේ තිබ්බ සිද්ධවෙච්ච සිදුවීම් බොහොම ලස්සනට ගායනා කරලා තියෙනවා.
හැබැයි අපි බොහෝ දරුවෝ බොහෝ වෙලාවට දන්න ගීතයක් තමයි යුද්ධයට ඇවිත් සිඳු පිට නැව් නැගලා කියන ගීතය. ඒ වගේම නොමදුන් විකුණු පාලා. මේවා ඇත්තටම පැහැදිලිව මේ පේන ලක්ෂණය තමයි සරලයි තේරුම් ගන්න
පුරණ සමුදුර දුවන නැව් දැකලා. ඒ ගීතයත් මේ හටන් ගීතයක් විදිහට ගන්න ගොඩාක් ලස්සන ගීත
තියෙනවා. ඔව්, ඉතින් අපි මේ හටන් ගීත දැන් බොහෝ විට පුතේ ඕගලන්ට ප්‍රශස්ති සහ හටන් කාව්‍ය පිළිබඳ සංසන්දනය කරන්න එන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී ඔබට අපි කිව්ව කරුණු බොහොම වැදගත් වේවි. ප්‍රශස්තිවල විශේෂතා මොනවද, හටන් ගීවල විශේෂතා මොනවද, සංසන්දනය කරන්නේ කොහොමද, මේ දෙකම බැලූ බැල්මට අපට පේන එකම වගේ ලක්ෂණ. ඒ වුණත් යම් යම් වෙනස්කම් මේ ගීතවල අපි දකිනවා. ඒවා පිළිබඳවත් ඔබට පුළුවන් ස්වයං අධ්‍යයනය කරලා ඔබේ ගුරුතුමියගේ සහාය අරගෙන ඒ පිළිබඳව ඔබට තවදුරටත් අධ්‍යයනය කරන්න
පුළුවන්. ඔව්, එනොබටි චොහොම කියනකොට මට මතක් වුණා මේ හටන් ගී ආශ්‍රේ නිර්මාණය වෙච්ච ගීතයක් තමයි, යුද්ධයටත් ඇවිත් ගීතයත් එක්ක තමයි මේ බිම්බරක් සෙනග කියන කපුගේ මහත්තයා ගායනා කරන ඒ ගීතේ. එතකොට දැන් එතනත් තියෙන අර වෙල්ලස්සේ හටනනේ, එතකොට එයා ඒකට නිර්මාණය කරගෙන තියෙන මේ යුද්ධයටත් ඇවිත් කියන හටන් ගීතේ නාද මාලාව. ඉතින් ඔබ ඔබ මේවා එකින් එක හොයලා බැලුවා නම් මේ අපේ ජන ගී වලින් විශාල තරංගීත නිර්මාණය වෙලා තියෙනවා මේ සරල සංගීතයත් එක්ක.
ඔව්, අපිට ඇත්තටම ප්‍රායෝගික පරීක්ෂණයේදී ජන ගී ආශ්‍රිත සරල ගීතවලට මේ වගේ ගීත ගායනය කරන්නට පුළුවන්. ඉතින් ඔබ ඒ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරන්න, විශේෂයෙන් පුතේ සංගීතය වගේ විෂයන් හදාරන දරුවෝ ඒ වගේ දේවල් පිළිබඳව විශේෂයෙන් ඔබට අධ්‍යයනය කරන්න ඕනි තරම් මාධ්‍ය තියෙනවා නේද? ඒ වගේම ඉතින් අද දවසේ අපි කතා කරේ ප්‍රශස්ති හටන් ගැන. දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ වන්නම් පිළිබඳව. ඉතින් මේ තුනම මං හිතන්නේ ඇත්තටම දකුණු ඉන්දියාවත් එක්ක බද්ධ වුණු අපිට දකුණු ඉන්දියානු නෑදෑ සම්බන්ධතා කියන අවස්ථා විදිහට තමයි අපි වන්නම් පිළිබඳවත් කතා කරන්නේ. වර්ණම් කියන වචනෙන් බිඳිලාපු ශබ්දයක් විදිහට තමයි අපි වන්නම් කියන එක සලකන්නේ.
ඔව්, මේ වන්නමුත් එතකොට සේගී ගණයට තමයි අයිති වෙන්නේ. මහනුවර යුගයේ තමයි මේවත් ප්‍රචලිත වෙලා තියෙන්නේ.
හැබැයි මේ පිළිබඳවත් මත තියෙනවා නේද මොනික ටීචර්? සමහරු කියනවා මුලින්ම ආරම්භ වුණේ පහතර වන්නම් කියලා. කොහොම වුණත් පහතරට වන්නම් වලටත් සින්දු වන්නම් කියනවනේ. සින්දු කියන වචනේ තපේ වචනයක් නෙමෙයි, ද්‍රවිඩ භාෂාවෙන් ආපු වචනයක්.
එතකොට මේ පහතරට සින්දු වන්නම් වලට ප්‍රභව වෙච්ච ගණන, මේ ප්‍රභව වෙච්ච ජනප්‍රවාද ගණනාවක් තියෙනවා.
ඔව්, විවිධ අය විවිධ මතපල කරනවා ඒ වන්නම් ආරම්භ වුණේ මෙන්න මේ විදිහටයි කියලා.
මං හිතන්නේ දැන් 11 වසරේ දරුවන්ට මේ වන්නම් ගැන කතා කරනකොට සබරගමු වන්නම් ගැන, පහතරට සින්දු වන්නම් ගැන වෙන වෙනම කතා කරන්න වෙනම මාතෘකාවක් තියෙනවා. අපි දැන් අද කතා කරන්නේ පොදුවේ මේ වන්නම් පිළිබඳව.
ඔව්, ඉතින් ඔබ දන්නවා අපේ රටේ නර්තන සම්ප්‍රදායන් තුනක් තියෙනවනේ, උඩරට, පාතරට සහ සබරගමු වශයෙන්. ඉතින් උඩරට වන්නම් වල උඩරට නර්තන සම්ප්‍රදායට ආවේනික උඩරට වන්නම් ඔබ නිතරම ප්‍රසංග වේදිකාව තුල දකිනවා. කොහොම වුණත් පාතරට වන්නම් ඔබ දකින අවස්ථා අඩුයි. ඒත් ඔබ දන්නවා ඇති දෙවුන්දර දේවාල පෙරහැර බොහෝ විට මේ වර්තමානයේ වුණත් ඔබට දකින්න පුළුවන්. දැන් නම් පසුගිය කාලේ පුරාවටම දේවාල මේ පෙරහැර සංචාරය සිද්ධ වුණේ නැහැ මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක. කොහොම වුණත් සබරගමු වන්නම් පවා සබරගමු දේවාලේ, අපි කියන්නේ අලුත් නුවර දේවාල පෙරහැරේදී ඔබට බොහෝ විට දකින්නට ලැබෙනවා. ඉතින් උඩරට වන්නම් නම් ඔබට බොහොම හුරු පුරුදුයි. ඔබට විශේෂයෙන්ම ඔබ දන්නවා හනුමා වන්නම. ඔබට පුංචි කාලින්දම් මේ වන්නම් වල නම් ඔබ අහලා තියෙනවා. වන්නම් 18ක් තියෙනවා කියලා දන්නවා උඩරට සම්ප්‍රදායට අයිති නේද?
මේ වන්නම් කියලා කියන්නේ දරුවනේ වර්ණනා කිරීමක්. එතකොට දැන් ඉස්සර වෙලත් අපි කියපු ප්‍රශස්ති හටන් දෙකත් මේ වර්ණනාවක් නේද? එතකොට ප්‍රශංසා මුඛයෙන් ගායනා කරපුවා. දැන් මේ වගේද ගොඩක් විට වෙන්නේ වර්ණනා කිරීමක්. උඩරට වන්නම් වල නම් ගොඩක් විට සත්වයන්, පුද්ගලයෙන් කිසියම් වස්තුවක් හා බද්ධ වෙච්ච නිර්මය වර්ණනාත්මක ස්වරූපයක් තමයි මේ වගේ
යොදන්නේ. කියලා කියන්නේ වයිරොඩි කියන මැනික පිළිබඳව. ඒ වගේම පුද්ගලියෝ පිළිබඳ සුරපති වන්නම, ගණපති වන්නම මේ වගේ විවිධ. ඒ වගේම සතුන් පිළිබඳව ගත්තම නේද
ගොඩාක් විට සත්ව වර්ණනා තමයි ගොඩාක් විට ඇති වෙන්නේ. ඔවුන්ගේ චර්යාවන්, ඔවුන් කොහොමද පියාසර කරන්නේ, එතකොට ඔවුන් ආහාරයට ගන්නෙ කොහොමද, ඔවුන්ගේ ගමන් රටා කොහොමද, ඔය හැම දෙයක් ගැනම නර්තන අංග යොදා ගනිමින් වර්ණනාත්මක ස්වරූපයෙන් ගායන විශේෂයක් විදිහට තමයි මේ වන්නම් හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
එතකොට බොහෝ වන්නම් මුටරට වන්නම් මෙහෙම නිර්මාණය වුණේ කවිකාර මඩුවේ කියලාත් කියනවා. විශේෂයෙන්ම ගණිතාලංකාර විසින් මේ වන්නම් නිර්මාණය කළා කියලා කියනවා. වගේම රම්මුලක අධිකාරම් විසින් මෙම වන්නම් සිංහලයට පරිවර්තනය කරා කියලත් ඇතැම් පොත්පත්වල සඳහන් වෙනවා. වාදංකුස රත්නමාලේ කියලා පොත තමයි බොහෝ විටේ වන්නම් ඇතුළත් වුණා කියලා කියන්නේ.
එතකොට මම හිතනවා දරුවන්ට දැන් අපි මෙහෙම කතා කරනකොට හැම එකක් ගැනම තීරණය කරගන්න අමාරු වෙන නිසා උඩරට පහතරට සබරගමු කියලා ඔබ කොටස් තුනකට බෙදලා තියාගත්තා නම් අපි මේ දැන් එකිනෙක කතා කරන කරුණු ඒ කොටස් තුනට ගොනු කරගන්න ලේසි වෙයි කියලා මම හිතනවා.
පුතේ දැන් අපි කතා කළා උඩරට වන්නම්. එහෙනම් උඩරට ප්‍රදේශවලට තමයි ප්‍රචලිත වෙලා
සතර කෝරළේ, සත් කෝරළේ, බදුල්ල, යටිනුවර, උඩුනුවර, හේවාහැට, ගලගෙදර, මහනුවර, ඔන්න ඔය වගේ ප්‍රදේශවල, කියන්නේ උඩරට ප්‍රදේශවල ප්‍රචලිත වන්නම් තමයි උඩරට වන්නම් විදිහට හඳුන්වන්නේ.
එතකොට ඒ වගේම තමයි උඩරට වන්නම් ප්‍රමාණයෙන් 18ක්
තියෙනවා.
උඩරට වන්නමක් ගත්තම පුතේ ඒකේ සෑම වන්නමකම මුලින්ම බෙරපදයක් වාදනය වෙනවා. ඒ වගේම තමයි තානම, කවිය, කස්තිරම, සීරුමාව, අඩව්ව කියන
කොටස් පහක් තියෙනවා.
කොටස් පහ උඩරට වන්නමක ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි පුතේ අනිකුත් වන්නම් වගේ නෙමෙයි උඩරට වන්නම් වල තානම පුනර්ගායනය කරනවා. අපි බොහෝ විට කවිය කොටසක් ගායනවා. ඒවා ටිකක් දීර්ඝව
තානම ගායනා කරන්න දන්න දරුවෝ ට ගීතය ගායනා කරන්නත් පුළුවන්. ඒ නාදමාලාවම තමයි තානමට යොදාගෙන ගීතයට යොදාගෙනත් තියෙන්නේ.
ඔය තානම කියන වචනේ හැදිලා තියෙන්නේ තානම කියන වගේ අක්ෂර නේද? තානෙන ඒ වගේ අක්ෂර. ඇත්තට මේවයි අර්ථ රසයක් නැහැ. ශබ්ද රසයක් පමණයි තියෙන. එකත් කර්ණාටක සංගීත ආභාෂය කියලා තමයි සලකන්නේ.
එතකොට ඒ කියන්නේ කේරළේ නාපු ගණිතාලංකාර විසින් තමයි මේ නිර්මාණය කරා කියලා කියන්නේ මේ උඩරට වන්නම්. එතකොට මේකෙත් ඒ නිසා කර්ණාටක සංගීතයේ ආභාෂය එදිලා තියෙනවා. එතකොට වන්නම් 18ක් තියෙනවා කියලා කිව්වනේ නෙළුම් ටීචර්. එතකොට මේ වගේදී ඔබට ඕනනම් වන්නම් පහක් හයක් නම් ලියා ගන්නත් පුළුවන්. හනුමා, ගජගා,
වන්නම,
උකුසා වන්නම.
ඔබට විෂය නිර්දේශයේ තියෙන උකුසා වන්නම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ ඔබට ඉගෙන ගන්නට තියෙන පුතේ උකුසා වන්නම පිළිබඳව. ඒ වගේම තමයි වන්නම් ගැන කතා කරනකොටත් පුතේ ඒවයි නාදමාලාවත් සංකීර්ණයි. බොහෝ විට මන්ත්‍ර මාධ්‍ය සප්තක තුනම ඇසුරු කරමින් ඒ වන්නම් නිර්මාණය වෙලා තියෙනවා.
එහෙමනම් අපි දැන් වන්නම් ගැන ගොඩක් කරුණු කියවුණානේ.
අපි පහතරට වන්නම් ගැනත් කතා කරන්න ඕනේ.
අපි උඩරට වන්නම් ගායනය කරලා ඉවර වෙලා මේ ඊට පස්සේ පහතරට වන්නම් ගැන කතා කරමු.
තානා
ඉතින් බොහොම අපි කියවනේ දීර්ඝ ප්‍රබන්ධ මේවා කියලා දිගටම ගායනය වෙනවා. කවියක් කියනවා, තානම කියනවා, ඒ විදිහට තමයි වන්දම් ගායනය වෙන්නේ. ඉතින් පුතේ මේ විශේෂයෙන්ම මේ අපි කතා කරන්නේ දැන් අපි උඩරට වන්දම් ගැනනේ ගායනේ, අපි ගායනය කළා, ඒ වගේම උඩරට වන්දම් ගැන කතා කළා. මේ වගේම ඔබට විශේෂ නිර්දේශයේ තියෙනවා පහතරට වන්දම් පිළිබඳවත් අධ්‍යයනය කරන්න.
පහතරට වන්දම් වල ලොකු විශේෂත්ව ගොඩක් තියෙනවා නෙළුමි ටීචර්. එතකොට පහතරට වන්නම් තියෙන්නේ දකුණු පළාතේ ගාල්ල, මාතර, අම්බලංගොට, බෙන්තර වගේ ප්‍රදේශවල. එතකොට මේවා ඒක නිසා තමයි පහතරට වන්නම් කියලා කියන්නේ. දැන් උඩරට වන්නම් වලදී උඩරට බෙරේ පාවිච්චි කරාම වගේම පහතරට වන්නම් වලදී පහතරට බෙරේ යොදා ගන්නවා. පහතරට බෙරේට ගොඩාක් වචන කියනවා, යක් බෙරය, දිග් බෙරය, ഘോഷක බෙරය, ගිගුම් බෙරය, රුහුණු බෙරය කියලා මේ වගේ විවිධ නම් විශේෂ ගොඩක් පාවිච්චි කරනවා මේ පහතරට වන්නම් වලට. එතකොට පහතරට වන්නම් වල ජනප්‍රවාද ගොඩක් තියෙනවා මේකේ ආරම්භයේ පිළිබඳව.
සමහරු කියනවා බරණ ගණිතයා කියන පුද්ගලයා පහතරට වන්නම් නිර්මාණය කළා, මේවා ලිව්වා. ඒ වගේම පහතරට වන්නම් ඔහු විසින් අන්ධ පුද්ගලයෙකු ලවා උපන්පත් දේවාලේ ගායනය කළා කියලා. ඒ අන්ධ පුද්ගලයාගේ අන්ධභාවය නැති වුණා. ඒ නිසා මේවට යම් කිසි විදිහ ශාන්ති කර්මාභාෂයකුත් තියෙනවා කියන විශ්වාසය විශේෂයෙන්ම තියෙනවා. ඉතින් බොහෝ මේ
එකක් තමයි ලොමි ටීච. තවත් දෙයක් තියෙනවා, ජනප්‍රවාදයක් තියෙනවා. මේ දඹදෙන යුගයේ විසු කලිකාල සාහිත්‍ය සරඥ දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් දේවාලයක් ඉදිකරවලා එතුමා විසින් මේ ගායනයේ පුද පූජා දෙවිය විෂ්ණු දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමට මේ පහතරට සින්දු වන්නම් යොදාගත්තා කියලා.
ඔව්, පහතරට වන්නම් වල තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ කිසිම වන්නමක් නම් වශයෙන් නැහැ. දැන් අපි උඩරට දි කතා කළානේ නමක් තියෙනවනි වන්නමක් හඳුන්වන්න. හැබැයි පුතේ ඒ වගේ නමක් මේ වෙනුවෙන් භාවිත වෙන්නේ විශේෂයෙන්ම මේවයි තියෙන වෘත සහ තාල. තාලේ කියලා කියන්නේ වෘතයක් සහ තාලයක්. උදාහරණයක් ගත්තම ඔබට තියෙනවා රාධිකා වෘතයෙන් නළු ගීතිකා තාලේ,
නළු ගීතිකා තාලේ වෙට්ටික්පත් වෘතය පදනම් කරගත්ත සින්දු වන්නමක් තියෙනවා
තමයි ඔබට ගායනය කරන්න
තියෙනවා. තව ඒ වගේම තියෙනවා ග්‍රහකාරක වෘතයත් එක්ක බැඳි කොණ්ඩනාච් තාලේ
සමස්පෙලට ඔබට මේ පහතරට වන්නම් පිළිබඳව අපි කතා කරන්නේ ගොඩක් දේවල්. අපි එහෙනම් පහතරට වන්නම ගායනය කරලම ඊට පස්සේ
අපි තව චූටි දෙයක් කතා කරමු ටීචර්. මේ පහතරට බෙරේ පාවිච්චි කරනවා වගේම දැන් පහතර උඩරට වන්නමේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා වගේම පහතරට වන්නම් වල කොටස් හතරක් තියෙනවා. කියන්නේ තානම, කවියත් එක්ක බෙරපදයයි ඉරට්ටිය කියලා කොටසක් යොදා
ගන්නවා. අඩව්ව නේද? ඉරට්ටිය අඩව්ව කියන කොටස් තියෙනවා පහතරට වන්නම් වල. ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා. ඔබට මේ ගායනය ඇහෙනකොට තේරෙවි විශේෂයෙන්ම මේවයි භාෂාව නම් ටිකක් ඔබට සංකීර්ණයි. පහතරට වන්නම් වල භාෂාව සංකීර්ණයි. ඒ වගේම තමයි තානම පුනර්ගායනය වෙන්නේත් නැහැ. උඩරට වන්නම් වල අපි කොහොම තානම නැවත නැවත ගායනය කරනවා. හැබැයි ඒ වගේම තමයි උඩරට තරම් දීර්ඝ ප්‍රබන්ධ නෙමෙයි පහතරට වන්නම්. සාමාන්‍ය සිව්පදයකට වගේ සීමා වුණු.
මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ වන්නම් 32ක් තියෙනවා කියලා කියනවනේ. ඉතින් එකම කෙනෙක් නිර්මාණය කරා කියන එකට අපිට හොඳම උදාහරණ තමයි මේ පළවෙනි වන්නම ගායනා කරලා ඒකේ අවසාන පදයෙන් තමයි ඊළඟ වන්නමේ පටන් කරලා තියෙන්නේ. ওই විදිහට මේ වන්නම් 32ම එකට එකට පෙළ ගැසිලා තියෙනවා.
ඔව්. එහෙනම් අපි පහතරට වන්නම ගායනය කරලම ඊළඟට සබරගමු වන්නම් පිළිබඳවත් සාකච්ඡා කරමු.
දැන් පහතරට වන්නම ගායනය කරනකොට පහතරට බෙරේ යොදාගන්නේ. ඉතින් දැන් අපි කමක් නැහැ, අපි උනට ගායනය කරමු. දැන් මේකේ තියෙනවා වෙට්ටික්පත්තු වෘතයත් එක්ක බැඳි නළු ගීතිකා තාලේ කියලා. නළු ගීතිකා තාලේ පොඩ්ඩක් අපි ගායනා කරලා බලමු. මේක මැදුම් මහ දෙතිතට අනුව තමයි තියෙන්නේ. ගත් තා ග දිත ගු ගු දං ගා දිත් තත් රෙග තත් දිකු ද ගා දැහින් දිත ගාත. ඔන්න ඔය පදේ තමයි මේ ගීත වන්නමේ දිගටම වාදනය වෙන්නේ.
ඔව්, අපි ඒකේ තානම ගායනය කරමු නේද මුලින්ම. ඔව්,
ගායනය කරමු.
තින 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 තිනි නාම් තිනම් තින තිනි නා ආ నీనా సీవిత పాద సారూరుగ సంచిత ఎన్నితా పూజిత తోస దిగాసిరి దీమిన్ సంతతా
నాదమాలవల పొడి పొడి వినస్కాంగ్ తీయనవ దెన్ తెన తేన తెన తేనేనా తేన తేనేనా ఒదిర సరళాకారిను ගායනේ වෙනවා මෙවන්නම්.
ඔව්. ඉතින් අපි කතා කරා වගේම දැන් සබරගමු වන්නම් පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. අපේ දරුවන්ට එකත් වැදගත් වෙනවා. ඔබට නිර්දේශිතව තියෙනවා තිසරා වන්නම සහ කෝකිල වන්නම සබරගමු සම්ප්‍රදායේ. සබරගමුවෙත් පුතේ වන්නම් 24ක් තියෙනවා. නමුත් භාවිතයේ පවතින්නේ 18ක් වගේ ප්‍රමාණයක්.
එතකොට මේ සබරගමු වන්නම් නිර්මාණය කරා කියලා කියන්නේ කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලි විසින් කියලා ජන ප්‍රවාදයේ පවතිනවා.
බොහෝ විට උඩරට වන්නම් වලට සමාන බවක් තියෙනවා.
ගොඩක් විට සත්ව වර්ණන තමයි ගොඩක් විට සබරගමු වන්නම් වල තියෙන්නේ. එතකොට සබරගමු රත්නපුර කලවාන කෝරළය කුරුවිට ඒ වගේ නිවිතිගල ඒ වගේ සබරගම ප්‍රදේශවලට ප්‍රචලිත වෙච්ච නර්තන සම්ප්‍රදායක් විදිහට තමයි මේ සබරගමු වන්නම් හඳුන්වන්නේ.
හැබැයි සබරගමු වන්නම් වලට අර අපි කියුවා වගේ දැන් උඩරට වන්නම් වලට උඩරට බෙරය නැත්නම් අපි කියනවා ගැට බෙරය දැන් පහතරට වන්නම් වලට යක් බෙරය ඒ වගේම සබරගමු වන්නම් වලට දවුලේ යොදාගත්තේ. ඉතින් දවුලේ හඬ වැඩි නිසා තරමක් දවුලේ හඬත් එක්ක මේවා උච්ච ස්වරෙන් ගායනය කළා කියලා ඉහළ ශ්‍රුති වලින් ගායනය කළා කියලත් මේ සඳහන් වෙනවා පොත්පත්වල.
දැන් අපි සංගීතයේදී නම් අපි සර්පිනා එකක් වගේ භාවිතා කරනවානේ. දැන් නර්තනයේදී එහෙම කරන්නේ ඒගොල්ලෝ ගන්නේ බෙරේ ශ්‍රුතිය පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි ඉහළ හඬකින් ගායනය කරන්න සිද්ධ වෙන්නේ. මොකද බෙරේ වාදනය කරනකොට ගායකයාට සිද්ධ වෙනවා බෙරේට වඩා
ඉහළ
හඬකින් ගායනය කරන්න. ඉතින් ඒ නිසා අපි සංගීතයේදී නමුත් ශ්‍රුතිය පාවිච්චි කරලා අපි ඒ විදිහට ශ්‍රුතියට අනුව ගායනා කරනවා.
ඒ වගේම තමයි කියන්නට ඕනි කාරණයක් තියෙනවා සබරගමු වන්නම් වල බොහෝ විට මේ අපි ඔය කියන්නේ දැන් අපි කතා කරානේ කොටස් තියෙනවා කියලා වන්නමක ශරීරය. එතන සබරගමු වන්නමක තියෙනවා තානම කවිය කලාසම අඩව්ව කියන කොටස් හතර තමයි සබරගමු වන්නමක අපි දකින්නේ.
ඒකේ දවුල් පදේ කියලාත් අරගෙන කොටස් පහක් කියලාත් කියනවා. දවුල් පදේ තානම කවිය කලාසම අඩව්ව කියලාත් කියනවා. හොඳයි. එතකොට මේ සබරගමු වන්නම්බලනේ
ඔබ හලති රුක්කත්තන මල මුදුනේ කියලා ගීතයක් තියෙනවා. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ උකුසා වන්නම ආශ්‍රය කරලා. ඒ වගේම තමයි මේ මල්සරා බැල්මහිලා කියන ඔය සරල ගීතය නිර්මාණය වෙලා තියෙනවා කෝකිල වන්නම ආශ්‍රය කරගෙන. එතකොට වන්නම් ආශ්‍රිතවත් එහෙනම් සරල ගී බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒවත් ඔබට සරල ගී වලට ගන්න පුළුවන්.
දැන් එතකොට සබරගම වන්නම් කීපයක් තමයි ගාහක වන්නම, අනිලා වන්නම, කෝකිල වන්නම, තිසරා වන්නම, ආනන්ද වන්නම,
කදඹ
පක්ෂි වන්නම, මණ්ඩුක වන්නම වගේ ඒත් සත්ව වර්ණ තමයි ගොඩක් විට තියෙන්නේ. එහෙමනම් අපේ දරුවන්ට පුළුවන් වෙන්න ඕන වන්නම් කියන්නේ මොනවද, වන්නම් වලින් කෙරෙන්නේ මොන වගේ දෙයක්ද, එතකොට වන්නම් වල පාවිච්චි කරන සම්ප්‍රදායන් තුනෙහි පාවිච්චි කරන බෙරපද මොනවද, එතකොට ඒ වගේ වන්නම් මොනවද නේද,
වන්නම් වල ශාරීරික කොටස් භාෂාවන් කොහොමද, නාදමාලාවන් කොහොමද, යදා ගන්න තාලය කොහොමද, මේ සියල්ල පිළිබඳව ඔබට පුළුවන් වගුවක් හදාගන්න. ඔබට ඒක වඩාත් ප්‍රයෝජනවත් වේවි සාමාන්‍ය පෙළදී ඔබේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයනකොට.
අපි දැන් මෙහෙම උඩරට වන්නමක් ගායනා කරා, සබරගමු වන්නමක් ගායනා කරලා ඉමු නේද?
සබරගමු වන්නමක් ගායනය කරලා අද දවසේ අපේ පාඩම අවසන් කරමු.
කෝකිල වන්නම ගායනයෙන් අපි පාඩම අවසන් කරමු.
තන 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 තනෙනා, තෙතන තන තන තනෙනා, තන තනා තන තනෙනා තෙතන තනා තන තනෙනා තන තනා තම්දනා තනෙන තන තෙතන තනා තම්දනා කොහෝ යනා හඬ නගනා මියුරුවනා දන්න සවනා කොහෝ යනා හඬ නගනා මියුරුවනා දන්න සවනා පරපුටු වෙසේ සින්නේ වාසන්නේ මහවන ගස් මුදුනේ